ආයතන ගැන නේද? ඇහැ උපදින්න හේතු ටික. ඇහැ හටගන්න චක්කායතන කියන එක හටගන්න හේතු. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නලා දීලා තියෙනවා හේතු හතරක් තියෙනවා. මොනවාද? ආහාර එකක් නේද? ආහාරය උදව් වෙනවා. කර්මය උදව් වෙනවා. දැන් අපිට මනුස්ස ඇහැක් ලැබිලා තියෙන්නේ මනුස්ස ජීවිතයක් ලබන කර්මයක් උදව් වුණා හින්දානේ. ඒතර කර්මය හේතු වෙනවා, ආහාරය හේතු වෙනවා. ඊළඟට තණ්හාව. මේ ජීවිතේ තණ්හාව ඉතුරු වෙලා තිබුණා හින්දා තමයි කර්මය කර්මය තිබුණටම තණ්හාවක්
වෙනවා නේද? තණ්හාවත් එක්ක කර්මය වෙනස්
වෙනවා. කර්ම හැමදේම කර්මය හින්දා වෙන්නේ නැහැ. දැන් ඒ කියන්නේ කර්ම හින්දා විතරනම් වෙන්නේ, එහෙනම් රහත් වෙන්න බැරි වෙනවා. ඒත් මෙච්චර කල් කරපු කර්ම ටික ඔක්කොම දිනවනේ. කර්මය හින්දා නෙමෙයි උපදින්නේ. උපදින්නේ කොහෙද කියන එකට කර්මය බලපාන. සසරේ ගෙනියන්නේ තණ්හාව හින්දා. තේමන. උපදින්න හේතුව තණ්හාව. දුකට හේතුව තණ්හාව. සසරේ යන්නේ තණ්හාව. හැබැයි යනකොට කොහෙද යන්නේ කියන එක චුතියයි ප්‍රතිසන්දියේදී එතන කර්මය බලපාන. අන්තිමට සිහියට එන කර්මය එයා අනුව තමයි ඊළඟ තැන කොහෙද කියන එක ඉන්නේ නේද? තණ්හාව නිසා තමයි කර්මය සිහියට එන්නේ. හැබැයි එන කර්මය අනුව තමයි තැන තීරණය වෙන්නේ. දැන් උපදින්න ඕනකම තියෙනවා. ඕක තමයි තණ්හාව. හරි. ඒ කියන්නේ දැන් ආයතන ටික උපද්දව ගන්න ඕනකම තියෙනවා. දැන් මේ ඇහැ කනනාසය දිව ශරීරේ වැඩ කරන්නේ නැති වෙන එකනේ මැරෙනවා කියන්නේ. නේද? මේ ශරීරයේ ඇහැ කනනාසය දිව ශරීරයේ තව ක්‍රියා කරන්නේ නැහැ. ඕකනේ මැරෙනවා කියන්නේ. ඒවා වලගෙන හිතක් හදන්න බෑ. හැබැයි හිතට ආසාව තියෙනවා ඇහෙන් දකින්න, කනෙන් අහන්න. ඒව නැති කරලා නැහැ. ආයතන වලට තණ්හාව තියෙනවා. ඒ හින්දා තව තැනක ආයතන ටික හදා ගන්නවා. හැබැයි කොතනද කියන එක ඩිපෙන්ඩ් වෙනවා කර්මය.
උපාදානේ
තණ්හාව තමයි උපාදානේ වෙන්නේ. හරි. එතකොට ඒ දෙක තිබුණට දැන් අපි ඔන්න කොහේ හරි දැන් ඔය පුල් මුඩේ යන්න ඕන වුණාට යන හැටි තීරණය වෙන්නේ සමහර විට අතේ තියෙන සල්ලි අනුව. තිම්පව් අනුව. ඈ නේද? ගමන කොහොම යනවද? ගිහිල්ලා කොහේ ඉන්නවද? අරවා මේවා. දැන් යන්න ඕනකම තියෙන හින්දා නේ යන්නේ. අනිත් ඒවා තිබුණත් නැතත් ඕනකම තමයි, තණ්හාව තමයි ප්‍රධාන වෙන්නේ. ඊළඟ මේ ආයතන උපද්දන්න ආසාව කැමැත්ත තියෙනවා. ඒ හින්දා තමයි ආයතන උපද්දන්නේ. ඒකට තණ්හාවත් හේතුවක්. හරි. දැන් තණ්හාව තිබුණටම දැන් ඇහැ පවතින්නේ නැහැ නේ අපි කෑම දුන්නේ නැත්තම්. ආහාරය අපි ඊට දුන්න දවසේ ඉඳන් මේ වෙනකන් කාපු කෑමත් උදව් වෙලා තියෙනවා. ඔව්. හැදෙන්න නේද? හැමදාම කන කෑම ටිකක් උදව්වක් වෙනවනේ. නේද? තව තව එහෙම ප්‍රත්‍ය වෙන දේවල් තියෙනවා. ඒක අපේ මූලික අපට ප්‍රධාන වෙන එක තමයි අපි හේතුව කියලා ගන්නේ. තව ඒකට ඊට අමතරව උදව් වෙන දේවල් තියෙනවා. අපි ගන්න හැම හුස්ම ටිකම සමහරවිට උදව් වෙන ඔක්සිජන් නේද? ඒවා හැම එකම يعني ප්‍රත්‍ය වුණාට හැම එකම කතා කරන්නේ අපි අර ප්‍රධානම වෙන ටික තමයි ගන්න. එතකොට ඇහක් ඇති වෙන්න ප්‍රධාන හේතු ප්‍රත්‍ය හතරක් කියනවා බුදුහාමුදුරුවෝ. කර්මය, තණ්හාව, ආහාර. ඔකේ අමාරුම එක තමයි අවිද්‍යාව. අවිද්‍යාවත් ප්‍රත්‍ය වෙනවා. ඇහැති. හරි. ඔක තමයි අපිට විදර්ශනාවෙන් දකින්න ඕනේ. ඒ කියන්නේ ප්‍රඥාවෙන් අවබෝධ කරන්න තියෙන. අනිත් එක නම් නිකන් සාමාන්‍යයෙන් හිතා ගන්න පුළුවන් නේද? ආහාර ඕන. කර්මයකුත් ඕන නැත්නම් ඒ කියන්නේ මනුස්සය හැද්ද දිව්‍ය හැද්ද සතෙක්ගේ හැද්ද මොකද්ද කියන එක කර්මය අනුව නෙවෙන්නේ නේද? ඒක කර්මයක් හේතු වෙලා තියෙනවා, ඊළඟට තණ්හාවක් හේතු වෙලා තියෙනවා. දැන් අපිට ප්‍රතිසන්දියක් ලැබෙන්නේ දැන් මේ මොහොතේ මේ ටික වැඩ කරන්නේ නැති වෙනකොට අපිට ඊළඟ මොහොතේ මේ ටික උපදින්න ආසාව තියෙන හින්දා. ආයතන 6ටම අපේ කැමැත්තක් තියෙනවා. හරි. දැන් මේ මොහොතේ ඇහැ නැති වුණොත් අපිට තව ඇහැක් ඕන කියන ආසාවක් ඇති වෙලා තියෙනවා. දැන් ඕක තියෙන හින්දා තමයි ආයේ උපදින්නේ. තණ්හා. ඒතර ඒක ඇති වෙන්නේ ඇයි කියලාත් හොයන්න ඕන. දැන් විදර්ශනාවේදී කරන්නේ ඒකයි. තණ්හාව අවිද්‍යාවත් ප්‍රධාන වශයෙන් බලපානවා. ඊළඟට අවිද්‍යාව නිසාත් ඇහැ උපදිනවා කියලා කියනවා. ඒක ටිකක් තේරුම් ගන්න වෙනවා. එතෙන්දි තමයි අපිට අර මේ අපි මේ හිතාගෙන ඉන්නේ නැහැ මාංශ ඇහෙනි. මාංශ ඇහැ ඇත්තටම දැකීම කරන ඇහැද කියන එක ওই දෙක වෙන් කරන්න ඕන. දැන් ඇහැ ಜಾති දෙකක් සඳහන් වෙනවා. ඒ සාමාන්‍ය අය හිතන ඇහැ මාංශ ඇහැකට කියන සසම්බාර චක්කු කියලා. ඊළඟට දැකීමේ කෘත්‍ය විදිහට ඇහැ අඳුර ගන්නකොට එකට කියන ලක්ෂණ චක්කු කියලා. ලක්ෂණ දැකීමේ ලක්ෂණයෙන් ඇහැ අඳුර ගන්නවා. හරි. දැන් අපි ඇහැ කියලා කිව්වට දැකීම කරන්න බැයි නම් ඒක ඇහැක් වෙන්නේ නැහැ. මස් ගුලියක් තිබුණට දැකීම වෙන්නේ නැත්නම් ඒක අර අර්ථයෙන් ඇහැක් නෙවි. අපි සම්මතෙන් ඇහැ කියලා කියන්න පුළුවන්. දැන් අපි සම්මතෙන් අපි දැන් බෝනික් එකෙක්ගෙත් ඇහැක් තියෙනවා කියනවා. නේද? හැබැයි ඒක අර්ථයෙන් ඇහැක් වෙන්නේ නැහැ. දැකීමේ කෘත්‍ය කරන්න බැරි හින්දා ඒ විමට්ටමින් ඇහැක් නෙවි. සම්මතෙන් ඇහැක් කියලා කතා කරන්න පුළුවන්. හරි. එතකොට නියම ඇහැ වෙන්නේ දැකීම කරන තැන නේද? දැකීම කරන්න බැයි නම් ඒක අර අර්ථයෙන් ඒකට කියන්නේ ලක්ෂණ චක්කු කියලා. චක්කායතනයක් වෙන්නේ නැහැ දැකීම කරන්න නැත්නම්. හරි. දැන් අපි මේ ඇහැ කියලා මේ ඔක්කොටම හිතාගෙන හිටියට ඔය හැමතැනින්ම පුළුවන් ද දකින්න? බැ නේද? මේ සුදු හරියෙන් දකින්න බෑනේ. එතකොට ඒ හරිය ඇහැ නෙමෙයි නේද? දැන් මේ මේ ඔව්. එතකොට ඇහක් කියන එකට තේරුමක් නැහැ. ඒක තමයි මේ කියන්නේ. අපි හිතන් ඉන්න එක නෙමෙයි ඇත්ත ඇහැ. දැන් ලෝකෙට අයිති මට්ටමින් ඇහැ කියන එක ඒක සම්මතෙන් අපි දැනගත්තු එකක්. මොකක් හරි විශ්වාසයක් ඉඳලා මේක තමයි ඇහැ කියලා අපි හිතන්න පුරුදු වෙලා තියෙනවා. හැබැයි දැන් නුවණින් ප්‍රඥාවෙන් බලනවා කියන්නේ ඒ හිතාගෙන ඉන්න එක ඇත්තටම ඇහැද? චක්කායතනෙද? දැකීම කරන දෙයද? හරි. එතකොට පේනවා මේ ගොඩක් තැන් අපි නිකන් පොඩ්ඩක් නිකන් අල්පෙනෙත් එකකින් ඇන 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 ගියෝ කරලා බලන්න එපා. මේ දැන් ආල්පෙනෙත් එකකින් ඇන්නොත් පේනවද රිදෙනවද? දැනෙනවා. ඒ රිදෙනවා නේද? ඒතර රිදෙනවා කියන්නේ චක්කු විඤ්ඤාණයද කාය විඤ්ඤාණයද? කාය විඤ්ඤාණය. කාය විඤ්ඤාණය පහළ වෙන්නේ ඇහි නෙමෙයි. කාය ආයතන. කාය කොටස. ඇහැ කියන්නේ චක්කු විඤ්ඤාණය. ඇහැටයිති නෑ. අපි එහෙමකට අපේ දෘෂ්ටියෙන් අපි ඇහැ කියලා හිතන් ඉන්නවා. නේද? මේ ඔක්කොම. ඒ වුණාට ඒ ඔක්කොම ඇහැ නෙමෙයි. ඇහැ කියන්නේ හරිනම් චක්කු විඤ්ඤාණය පහළ වෙන තැන විතරමයි ඇහැ. දැන් තව විදිහට කන කියන්නේ සෝත විඤ්ඤාණය. සද්ද ඇහෙන තැනට විතරයි කන කියන්න පුළුවන්. අපි කන කියන්නේ මේ කම්පෙත්තයි සීරම එක්කනේ. මේ හරියට ඇහෙනවද? ඇහෙන්නේ නැහැ. නේද? ඒකයි ඒක සම්මතෙන් කන කිව්වට ඒක නෙමෙයි නියම කන. මේ හරියට අල්කනිත්තකින් ඇන්නොත් රිදෙනවද ඇහෙනවද? රිදෙනව නම් ඒක කන නෙමෙයිනේ. කන නම් සද්දේනේ ඇහෙන්න ඕන. නේද? තර මේ හරිය තේරුම් ගන්න ඕනේ ඒක කාය ආයතනේ කොටසක් නිසා සෝත ආයතන නෙවෙයි. හරි. ඒ විදිහට හැම ආයතනෙම හොයා ගන්න ඕනේ. දැන් දිවේ බලන්න පුළුවන් මේ හැමතැනම දිවද? හැමතැනින්ම රස දැනෙන්නේ නැහැ. ඒ රස දැනෙන තැන් දැනෙන තැනක් නම් එතන තමයි අපි ඇත්තටම දිව කියලා කියන්න ඕනේ. ඒ ආයතන ජීව රස දැනෙන තැන ජීව ආයතන. ආයතනයක් කියන්නේ ඒ ක්‍රියාව කරනවා කියන එක. හරි? දකිනවා, අහනවා, ගඳ සුවඳ දැනෙනවා, රස දැනෙනවා. ඒ ක්‍රියාව සිද්ධ කිරීමේ අර්ථයෙන් තමයි ආයතනයක් වෙන්නේ. ඒක කරන්න බැයි නම් ඒ ආයතනේ නෙවෙයි. අර ආයතනේ වහලා. අර අපේ කටුකුරුන් දේහා මුද්‍රව ගන්න උපමාවක් පෝස්ට් ඔෆිස් එක. දැන් ඉරිදට ගියාට සම්මතයට කියනවා පෝස්ට් ඔෆිස් එක තියෙනවා කියලා. හැබැයි ආයතනය වැඩ කරන්නේ නැහැ. ආයතනයක් කියලා නැහැ. වැඩේ කරන්නේ නැහැ වහලා. නේද? එතකොට ඒක අර ක්‍රියාවෙන් ඒ අර්ථය ඉන්නේ නැහැ. වැඩ කරන්නේ. ස්පේන් නැති කෙනාට ඉතින් චක් ආයතනේ නැහැ. දැන් අපි නිකන් කියන අන්ධ එක්කෙනාගේ තැහක් තියෙනවා කියලා ඒක නිකන් තේරුමක් නැහැ. දැකීම කරන්න බැයි නම් ඇහක් තියනවා කියන එකේ තේරුමක් නැහැ. මොකද ඇහ කියන්නේ දැකීමට උදව් වෙන තැන. නේද? එතකොට ඇහ නෙමෙයි වර්ණ දැනගන්න බෑ බ්‍රේල් ක්‍රමයෙන්. පාට දැනගන්න බෑ. ඇහට පුළුවන් පාට දැනගන්න. එතකොට කාය විඤ්ඤාණය. ඒ වෙන ආයතනය. කාය ආයතන. ආයතනයට පුළුවන් වර්ණ දැන් අපේ එකයි අර එක එක ඇහි අනුවත් වෙනස් වෙන. දැන් මනුස්ස ඇහැට පුළුවන් ඔය වර්ණ හතට අදාළ ඒ දෘශ්‍ය වර්ණාවලිය ටික ගන්න විතර. එතනින් පිට ඒවා අරමුණු වෙන්නේ නැහැ. හැබැයි සමහර සතෙක්ගේ ඇහැට ඊට වැඩි වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්. නේද? ඒ රේන්ජ් එක. ඒ ඇහි කියාව අඩු වැඩි වෙන්න පුළුවන්. එතනිනුත් තේරුම් ගන්න ඕන මේ එළියේ තියෙන නියම ස්වභාවයද නැත්නම් ඇහි හැකියාව අනුවද පෙනීම තියෙන. කලර් බ්ලයින් කෙනෙකුට නේද? ඇහි හැකියාව අනුව එයාගේ ලෝකේ වෙනස්. එයාට කවදාවත් පාට මොනවද කියලා තේරුම් ගන්න බෑ. කවදාවත් අත්දැකලා නැත්නම් වර්ණයක්. දැන් කොළ පාට දැකලා නැත්නම් කොළ පාට කියන්නේ මොකද්ද කියලා කොහොමද තේරුම් ගන්නේ? ඇහැ එකට සංවේදී නොවුනොත් ඒක යාගේ ලෝකෙට නැහැ. තේන්නවද? හිතා ගන්න පුළුවන්ද? ඒකේ ඔකේ අනිත් පැත්ත තමයි දැන් අපි එළියේ තියනවා කියලා හිතාගත්තට මේ හිතාගෙන තියන්නේ ඇහැ හදලා දීපු ටික. ඇහෙන් දැකලා හිතාගෙන තියන්නේ එළියේ තියනවා කියලා. ඇහේ හැකියාව අනුව හදලා දෙන වර්ණ ටික විතරයි ඔය. ඇහෙන් හදන ප්‍රතිබිම්බය විතරයි හිතට විඥාණයට දැනගන්න පුළුවන්. එළියේ තියෙන දේ දැනගන්න බෑ විඥාණයට. තේරෙනවද? ඇහැ නැතුව එළිය බලන්න බෑනේ විඥාණ හිතට ගිහිල්ලා. ඇහෙන් පෙන්නන ටිකමයි දකින්. හරි?
දෙන්නෙක් කරන දකින්න කොලපාට වෙනස්
වෙනවා. වෙනස්. ඒක වෙනස්. අපි මේ සම්මතෙන් එකයි කියලා කතා කළාට ඇහි හැකියාව එක්කෙනාගේ එක්කෙනාගේ වෙනස්. ඒක අර පොඩි වෙනසක් හින්දා අපි ගණන් ගන්නෙ. එතකොට සමහර විට දැන් අපි හිතාගත්තට දැන් ඔන්න කොළපාට කොළපාටටම පේනවා කියලා සමහර වෙලාවට පොඩි කාලේ ඉඳන් ළමෙක් පුරුදු කරාම ওই පේන දේ කොළපාට කියලා එයා සමහර විට රතු පාට එයාට පේන්නේ රතු වලට වෙන්න පුළුවන්. අනිත් අය කොළ හින්ද කියන හින්ද එයත් කොළ කියලා කියනවා. ඇහි මොකක් හරි වෙනසක් තිබුණා. එතකොට එක එක්කෙනා දකින්නේ විදිහත් වෙනස්. ඇත්තටම හිතුවොත් හැබැයි අර සම්මතයකට පුරුදු කරවමු. අපි වචනයක් දානවා ඕකට කියන්නේ මේක කියලා. ඒක තමයි සම්මතය. ඒ කියන්නේ හැමෝම හිතනවා මේ එළියේ තියෙන දේ තමයි මේ දැනගන්නේ කියලා. ඒ වුණාට මේ දැනගෙන තියෙන්නේ බලනකොට ඇහැ හදලා දෙන දේ. හරි. ඕක හරියට දැන් ඇහැ කියන එක උපකරණයක් නේ, නිකන් කැමරාවක් වගේ. කැමරාවෙන් ගන්න ෆොටෝ එක දිහා තමයි අපි බලන්නේ ඇත්තටම. ඇහෙන් හදලා දෙන මේ ඇතුලේ තිරේ හදන ඡායාව වගේ. ඒක හරියට අර කැමරාවේ ගන්න ෆොටෝ එක වගේ. ඕක දිහා තමයි බලන්නේ. ඕක ඒ කියන්නේ විඤ්ඤාණයට දකින්න පුළුවන් ඔච්චර. චක්කු විඤ්ඤාණයට. හැබැයි විඤ්ඤාණය ඕක දැකලා අපිට කියන්නේ ඒක නෙමෙයි. ඊට වඩා ලොකු කතා ගොඩක් හදලා කියනවා. ඔව් මං මේ එළියේ තියෙන දේවල් දැක්කා ඒවා මෙහෙමයි මෙහෙමයි කියලා. ওই විස්තරේ තමයි විඤ්ඤාණය අපිට කියන්නේ. ඒක තමයි විඤ්ඤාණේ මායාකාරය. එයා මෙතන තියෙන මේ ෆොටෝ එක දිහා බලලා විස්තරයක් කරනවා එළියේ තියෙන ඒ වගේ. අපිත් ඕක විශ්වාස කරනවා. එතකොට ලෝකෙට අයිති දැක්ම කියන්නේ ওই විඥානේ මායාවට අහු වෙලා. බුදුහාමුදුරුවෝ උපමා කරනවා විඥානය කියන්නේ මායාකාරය. දැන් මේ මායාව අල්ලගත්තේ නැත්නම් අපි මායාවට අහු වෙනවා. ඒක ඇත්ත කියලා හිතනවා. ඒ ඇත්ත කියලා හිතන තාක්කල් තමයි මේ ලෝකේ යන්නේ ඉපදි ඉපදි මෙරි බෑ. ලෝකේ ජීවත් වෙන්නේ. මොකද දැන් මේකෙන් හදලා පෙන්නන ලෝකේ ඇත්තටම තියෙනවා කියලා අපි බාරා. බාහිරේ තියෙන දෙයමයි මේ ඇහෙන් පෙන්නලා අපිව දැනුවත් කරලා තියෙනවා කියලා. ඕක තමයි ලෝකෙට අයිති දැක්ම කියන්නේ. අපි ප්‍රඥාවෙන් බලනවා කියන්නේ ඇත්තටම ඇහැ කරන්නේ මොකද්ද? ඇහි හැකියාව මොකද්ද කියලා ඔන්න නුවණින් විමසනවා. එතකොට ඇහි හැකියාව තමයි ඒ ඇහි ප්‍රමාණය අනුව මේ තියෙන කාචය අනුව හරි මොකක් හරි අනුව මේකට අදාළ අර ඒ සංවේදී වර්ණ ටිකෙන් මොනවා හරි ප්‍රතිබිම්බයක් හදනවා ඇතුළේ. ඔය ප්‍රතිබිම්බේ තමයි හිතට දකින්න පුළුවන්. හරි? ඒ හින්දා තමයි අපි හරියට පේන්නේ නැති වෙනකොට අපි එළියේ තියෙන ඒවා සුද්ධ කරනව නෙමෙයිනේ. ඇහැට නිබෙහෙත් කරන්නේ. දැන් ඇහි සුදාවුත් එහෙම ඇහැ තමයි අපි හදන්නේ. මොකද ඇහෙන් හදලා දෙන දේ තමයි හිතට පේන්නේ. අපට ඇහැ බයිපාස් කරලා එළියට ගිහිල්ලා බලන්න විදිහ නැහැ. ඇහැ කියන දේ, ඇහැ හදලා දෙන දීමයි දැකීමේ හැකියාව තියෙන්නේ. දැකීමෙන් මොනවා හරි දැනගන්නවා නම් දැනගන්නේ මේ ඇහැ හදලා දෙන දේ. එතකොට ඇහැ හදලා දෙන දේ හරියට චිත්‍රයක් වගේ කියලා හිතන්න. දැන් අර චිත්‍රයේ අඳින මොකක් හරි බෝඩ් එක හරි කොළයක් හරි ඕක තමයි මේ ඇහැ වගේ. එතකොට ඒකේ කලර්ස් ටිකෙන් අඳින එක තමයි චිත්‍රය. නේද? එතකොට ඒ දැන් අපි චිත්‍රෙ දිහා බැලුවහම අන්න මොනවා හරි අපිට හිතා ගන්න පුළුවන්. මේ ඇඳලා තියෙන්නේ මේවයි කියලා. ඔන්න ඔය හිතා ගන්න දේ තමයි අපි එළියේ තියෙනවා කියලා හිතන්නේ. චිත්‍රයක් දිහා බලලා ඇහැ ඇඳලා දෙන චිත්‍රෙ දිහා බලලා හරි හිතෙන් කියනවා, ඒ කියන්නේ අපේ චේතනා ටිකක් එනවා මේ චිත්‍රය තියෙන්නේ මෙන්න මේකයි කියලා. දැන් චිත්‍රයක් බලලා කියනවානේ මේ තියෙන්නේ මේකයි මේකයි කියලා නේද? ඒක එක්කෙනා කියන්නේ එක එක කතා. එක එක්කෙනාගේ අදහස් අනේ. ඒ අදහස් ටික තමයි චේතනා කියන්නේ. එතකොට ඒ චේතනා වලින් හදන එකට කියනවා සංකාර කියලා. චේතනා තමයි සංස්කාර වෙන්නේ. ඒ සංස්කාර ටික තමයි අපි දැනගන්නේ, විඥානේ දැනගන්නේ. මේ හිතේ හදන සංස්කාර ටික තමයි විඥානේ දැනගන්නේ. එහෙම දැනගත්තට විඥානේ කරන මායාව තමයි ඕවා මේ හිතෙන් හදපු දේවල් නෙමෙයි එළියේ තියෙන දේවල් කියලා අපිට අපේ රවට්ටන අපිට පෙන්නනවා. විඥානේ ඇත්තටම දැනගන්නේ මේ චේතනා ටිකෙන් කියන දේවල්. ඒකට උදව් වෙලා තියෙනවා එහෙන් හදලා දීපු මේ ඇඳලා දීපු වර්ණ සටහන චිත්‍රය. හරි. ତତେ හිත ඔය චිත්‍රය දැකලා ඒක ගැන හිතනවා. ඒ කියන්නේ අදහස් එනවා මොනවාද මොනවාද මේ චිත්‍රේ තියෙන්නේ. ඒ තියෙනවා කියන ටික ඔන්න එළියේ තියෙනවා කියලා හිතන. හරි. ඕක තමයි ඔන්න දැන් ඇහි ක්‍රියාකාරීත්වය. ඊට වඩා දෙයක් ඇහැට කරන්න බෑ. ඇහැට බෑ කවදාවත් එළියේ තියෙන දේ මොකද්ද කියලා කියන්න. ඒවට අනුව මොකක් හරි මෙතන චිත්‍රයක් අඳින්න විතරයි ඇහැට පුළුවන්. හරි. සටහනක් අරන් දෙන්න. හිතට පුළුවන් ඔය සටහන දකින්න. හිතට බෑ එළියේ තියෙන දේ දකින්න. ඔන්නඔක තේරුම් ගන්න. අපි මෙච්චර කල් හිතාගෙන ඉඳලා තියෙන්නේ ඕක නෙමෙයි. ඇහෙන් දකින්නේ එළියේ තියෙන දේවල්මයි කියලා. හරි? දැන් ඔහොම හිතන හින්දා නේද අර වතුරට එබෙන බල්ලා රැවටෙන්නේ. වතුරට එබෙන බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා රැවටෙනවනේ. දැන් ඒක වෙන්නේ ඇයි? ඌ හිතනවා ඇහෙන් පෙන්නන්නේ එළියේ තියෙන දෙයමයි. මේ පේන දේ කියන්නේ එළියේ තියෙන දෙයමයි කියලා. හරි? වෙලා තියෙන්නේ මොකද්ද? බල්ලගේ ඇහෙන් අර චිත්‍රය ඇඳලා දීලා. ඒකේ බල්ලෙක්ගේ චිත්‍රයක් තියෙනවා. ඕක දිහා බලලා ඔන්න අදහස් ටික එනවා. චේතනා ටික. මේ බල්ලි සංස්කරණය කරනවා. සංස්කරණය කරපු දේ විඥාණයෙන් කරන ඔන්න මායාව ගිහින් එළියෙන් තියෙනවා. ඉන්න බල්ලෙක් හරි. එතකොට ඇහෙන් පෙනෙන ස්වභාවය එළියේ පවතිනවා කියන දෘෂ්ටියේ හිටියොත් එහෙම ඌ රැවටෙනවා. එතකොට ඒ මට්ටම තමයි ලෝකෙට අයිති මට්ටම කියන්නේ. ඇහැ පාවිච්චි කරන ලෝකෙට අයිති දැක්කේ. අපිත් කරන්නේ ඕකනම් බල්ලගේ වැඩේම තමයි. මේ මානසිකත්වයෙන් තමයි අපිත් ඇහැ පාවිච්චි කරන්නේ. තේන පේන දේ එළියේ තියෙනවා. දැන් ඔතන අපි දන්නේ නැහැ පේන ස්වභාවය එකක්, පවතින ස්වභාවය තව එකක්. දැන් වතුරට එබෙන බල්ලා ඔන්න ඔය දෙක වෙන් කරගත්තොත් පේන ස්වභාවය එකක්, පවතින ස්වභාවය වෙන එකක්. ඔය දෙක දෙකක්. ඕක තේරුම් ගත්තු දවසට නේද රැවටෙන්නේ නැත්තේ. එදාට තමයි ලෝකෙට අහු වෙන්නේ නැත්තේ. එහෙම නැත්තම් ලෝකෝත්තර වෙන්නේ. අපි ඇහෙන් පේන දේවල් තියෙන හින්දාමයි පේන්නේ. නැත්තම් පේන දේ තියෙනවමයි කියලා ගැනීම ලෝකෙටයි තියෙන්නේ. දැන් නුවණින් බලන්න ඕන, ප්‍රඥාවෙන් බලන්න ඕන ඇහැට කරන්න පුළුවන් මොනවද? හිතට කරන්න පුළුවන් මොනවද කියන එක. ඇහැට කරන්න පුළුවන් අර සටහනක් කරන් දෙන එක. හරි. ඒක හරියට අර ඇඳපු චිත්‍රයක් වගේ. හිතට පුළුවන් ওই චිත්‍රය දකින්න එක. අපේ විඤ්ඤාණයට පුළුවන්, චක්කු විඤ්ඤාණයට පුළුවන් ওই චිත්‍රය දකින්න එක විතරයි. ඔය සෙල්ලමමයි කණෙන් කරන්නේ. කනට පුළුවන් සද්ද වලින් චිත්‍රයක් ඇඳලා දෙනවා, සද්ද සටහනක්. හිතට පුළුවන් ඒක බලන්න. හිතට බෑ එළියට ගිහිල්ලා සද්ද ටික අහන්න. නේද? එහෙම වුණා නම් කන නැතුව සද්ද අහන්න පුළුවන්. හිතට පුළුවන්කම තියෙන්නේ කනෙන් හදලා දෙන මේ සද්ද සටහන දකින්න විතරයි. ඔන්න ඔය ධර්මතාවය මේ ආයතන හයටම පොදුයි. ආයතනයකට පුළුවන් ඔක හරියට දැන් අපි චිත්‍ර ටික අඳින්න එක එක පාට ಜಾති ගන්නවා වගේ වැඩ. මොනවා හරි දැන් අපි හිතමු දියසායන් හරි මොනවායින් හරි එක චිත්‍රයක් අඳිනවා. ඒක නිකන් ඇහෙන් ගන්න එක වගේ. හරි. දැන් සද්ද වලින් චිත්‍රය අඳින එක වෙන මොනවා හරි අරගෙන පැන්සලකින් අඳිනවා චිත්‍රය. ඒත් කරලා තියෙන්නේ ඒකමයි. වෙන ආයතනකින් ගත්තොත් වෙන මොකකින් හරි නාසයෙන් ගත්ත එක නිකන් පෑනකින් ඇඳ කියලා හිතන්න. ඒත් කරන්නේ චිත්‍ර සටහනක් ඇඳලා දෙනවා. එතකොට මේ ඉන්ද්‍රිය ටිකෙන් කරන්නේ ඔන්න ඔය ටික. හරි. ඒ එතන ඇති වෙන හිතෙන් ඕක දකිනවා. අපි අර චිත්‍ර ප්‍රදර්ශනයට ගිහින් එක එක චිත්‍ර බලනවා වගේ වැඩක්. හරිද? දැන් ඔකේ බුදුහාමුදුරුව ලස්සන මේ කතාවක් කියනවා. මේ සසරේ ඉන්න සත්වයා නිකන් අර බිත්තර කටුවක් ඇතුලේ ඉන්න අය වගේ කියලා. බුදුහාමුදුරුව ඒ බිත්තර කටුව බිඳගෙන එළියට ආපු බ්‍රාහ්මණයා මම කියලා කියනවා. දැන් කටුව තමයි ආයතන ටික. ආයතන හය. දැන් අපි ඉන්නේ ওই ආයතන හය ඇතුලේ. එතකොට ආයතනෙන් හදලා දෙන අර කටුවේ හදලා දෙන ටික විතරයි අපිට පේන්නේ. කටුවෙන් එළිය පේන්නේ නැහැ. ඒ විතර කටුව ඇතුලේ ඉඳන් ආයතන වලින් හදලා දෙන සටහන් ටික බල බලා ඉන්නවා. මේ හිතට ඊට වඩා දෙයක් කරන්න බෑ. ආයතන හයෙන් ඒවයිහ කියාව අනුව හදලා දෙන ඔය සටහන් චිත්‍ර ටික බලබලා ඉන්න එක තමයි හිතට පුළුවන්. ඒකයි දැන් විඥානයක් පහළ වෙන්නේ ආයතනයක් එක්කමයි. ඇහැ උදව් කරගෙන නම් ඒකට අපි කියනවා චක්කු විඥානය කියලා නේද? කන උදව් කරගෙන නම් සෝත විඥානය කියනවා. නාසය උදව් කරගෙන නම් ඒ ගඳ සුවඳෙන් එන එක ගාන විඥානය. දිවේ රස උදව් කරගෙන එන එකට කියනවා ජීවහා විඥානය. කයේ ස්පර්ශ උදව් කරගෙන එන එකට කියනවා කාය විඥානය. මනසටත් ඔහොමමයි. මනසට ධම්ම කියන එක අරමුණු වෙනකොට මනෝ විඥානය. ওই ටික කියන්නේ අර විතර කටුවේ තුලේ අපිට දකින්න සටහන් ටිකක් හදන එක. එතකොට ওই ටික දිහා බලලා අපි හිතා ගන්නවා මේකේ තේරුම මේකයි කියලා. අපි තේරුමක් දෙනවා එළියේ තියෙන දෙයක් පිහිටවනවා තියනවා කියලා විශ්වාස කරනවා. නේද? මේ මෙහෙම තියෙන හින්දා මෙහෙම පේනවා. ඒක විශ්වාසයක්. ඒ කියන්නේ අපේ එන අදහස් ටික. චේතනා ගොඩ. අවිද්‍යාව ප්‍රතිදීන. අවිද්‍යාව තමයි. අවිද්‍යාවය නිසා තමයි අපි ලෝකේ එළිය කියලා හිතන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නනා ලෝකේ එළිය නෙමෙයි තමන් තුලයි. ලෝකේ තමන් තුලයි. ලෝකේ කෙලවර දකින්න පුළුවන් තමන් තුලින්. බාහිරෙන් කොච්චර ගියත් කෙලවර කහුවෙන්නේ නැහැ. එතකොට නිවන් අවබෝධ කරන්න නම් ලෝකේ කෙලවර දකින්න ඕන කියනවා. හැබැයි කියනවා බාහිරේ කොච්චර ගියත් ලෝකේ කෙලවර දකින්න බෑ. දකින්න පුළුවන් තමන් තුල. මොකද ලෝකේ තියෙන්නේ තමන් තුලයි. ඔන්න ඔය ධර්මතාවය දැකීමමයි බුදුදහමෙන් අවබෝධ කිරීම කියන්නේ. ලෝකේ තියෙන්නේ එළිය නෙමෙයි සලායතන වලින් හදලා දීපු ටිකකට තමයි අපි මේ ලෝකෙ කියන්නේ. ඒ ගැන හදන චේතනා ගොඩක් තමයි ඔය අයට කියන්නේ සංස්කාර කියලා නේද? සංස්කාර ලෝකේ. සංස්කාර ලෝකයක් අපි විශ්වාස කරනවා එළියේ තියෙනවා භෞතික ලෝකයක් කියලා. හැබැයි ඔක මේ ආයතන හයේ හැකියාව අනුව ඇඳලා දීපු චිත්‍ර ටික දිහා බලලා අපි හිත ඇතුලෙන්ම හදපු ලෝකයක්. බැරි වෙලාවත් මේ ආයතන ටික වෙනස් වුණා නම් වෙන මට්ටමක වුණා නම් අපිට හැදෙන්නේ වෙන ලෝකයක්. කූඹියෙක් හදන ලෝකේ එහෙමම වෙනස්. එයාගේ ආයතන වල හැකියාව අනුව තමයි එයා ලෝකෙ ගැන දන්නේ. දැන් දිව්‍ය ඇහක් තිබුණා නම් එහෙම මේ අපිට පේන ඒවා නෙමෙයි. ඒකට සමහර විට මේ බිත්ති විනිවිද දකින්න පුළුවන්. සියුම් මේවා නේද? ඒ වෙන වෙන දේවල් පේන. දැන් අපේ ඇහැට දෙවිවරු පේන්නේ නැහැ. ප්‍රේතයෝ පේන්නේ නැහැ. මේ ඇහැ සංවේදී නැහැ. ඒකෙන් කියන්න බෑ ඒගොල්ලෝ නැහැයි කියලා. මේ ඇහැ සංවේදී නැහැ ඒගොල්ලෝ දකින.
මේ ඇහැම සංවේදී කරගන්න
පුළුවන්. හිත දියුණු කරලා මේකේ හැකියාව තියෙනවා මේ ආයතන මට්ටම වෙනස් කරන්න. ඒක තමයි අපි මැරෙනකොට කරන්නේ ඉතින්. ඒ හිත දියුණු කරලා නෙමෙයි හිතෙන් කරපු කර්ම. කර්ම අනුව නේද? ඒ ආයතන වල හැකියාව වෙනස් කිරීමක් කරන්නේ තව විදිහකට කිව්වොත්. හැබැයි ඒ වෙනස් කරගෙනත් කරන්නේ ওই වැඩේමයි. ඉපදෙන තැන වෙනස් වුණාට කරන වැඩේ එකමයි. ඒ හින්දා තමයි මේ 31 තලෙන් කොහේ ඉපදුණා? විතර කට්ටුක අස්සෙමයි. සසරේ යනවා. ලෝකේ ඉන්නවා. ලෝකෙට අහු වෙලා කට ලෝකෙට අහු වෙයිම තමයි මායයට අහු වීම කියන්නේ. දැන් මායයා කියනවා ඔන්න මේ ආයතන ටික මගේ. විදර්ශනා කරනවා. ඉතින් බුදුහාමුදුරුවෝ ඒක පිළිගන්නවා. ඔව් ඔය ආයතන ටික ඔයාගේ තමයි කියනවා. හැබැයි අපි ඔය ආයතන ඉක්මව ගිහිල්ලා වට අහු වෙන්නේ නැහැ. රහතන් වහන්සේලා. දැන් ආයතන ටික විශ්වාස කරගෙන ඉන්නකම් මේ ලෝකේ එක්ක ලෙන්නේ ගැටෙන්නේ. එකයි ලෝකෙට යනවා කියන්නේ. එතකොට අහු වෙනවා රටලෝ දහම කියන එකට. ලෝකෙට ඇයිති ධර්මතා. නේද? සැප දුක අරව මේවා ටික තියෙන්නේ ඕවා පිළිගන්නකම්. ඕක ඉක්මවා ගිය ගමන් ඒවට අහු වෙන්නේ නැහැ. මොකද ලෝකෙට ඇයිති ධර්මතා එතකොට බලපාන්නේ නැහැ. බුදුහාමුදුරන්ට රහතන් වහන්සේලාට ලෝකෙට ඇයිති ධර්මතා බලපාන්නේ නැහැ. මොකද ලෝකයේ ඉක්මවා ගිහිල්ලා විතර කටුවෙන් එළියට ඇවිල්ලා නැහැ. එතකොට මේ ආයතන කරන රැවටීම මුලාව අවබෝධ කරලා. ඒගොල්ලන්ට බෑ තවදුරටත් රවට්ටන්න. දැන් ඕක අපිට වෙලා තියෙන්නේ දැන් ඕකෙ පෙන්නනවා මේ සසරේ යන සත්වයා දන්නේ පළවෙනි දේ මුලා වෙලා කියලා දන්නේ. අවිද්‍යාව තියෙනවා කියලා දන්නේ. දැන් බල්ලා රැවටෙන්නේ ඒ හින්දානේ. ඌ මුලා වෙලා කියලා ඌ දන්නේ. ඌ හිතනවා ඇත්තටම වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා. ඌට ශක්තියක් නැහැ මේක මේ මේ ඇහැට පේන එක අනුව මගේ හිතෙන් කරපු මුලාවක් කියලා නැත්නම් හදපු ලෝකයක් කියලා තේරුම් ගන්න. හැබැයි මේ උපමාව අපිට උදව් වෙනවා අපිත් ඇහැ මේ විදිහට පාවිච්චි කළොත් ඔය මුලාවටම වැටෙනව නේද කියලා දකින්න.
ඒක තමයි අපි කරන්නේ.
ඔව්. කියන්නේ ඈ මම හැදෙන්නේ ඉතින් ඒ මායя තමයි හදන්නේ. මොකද මාව තමයි මැරෙන්නේ. නේද? මම ඉන්නකන් තමයි මැරෙන්නේ. දැන් රහතන් වහන්සේලා මැරෙන්නේ නැහැ. මොකද නිවන කියන එක අචර අමර කොහොම කියනවනේ නේද? මරණය. ජරාවක් නැති, මරණයක් නැති. ඒව දැන් අපිට මේ මට්ටමින් තේරුම් ගන්න බෑ. මොකද මම ඉන්නවා කියලා හිතාගෙන හිතද්දි ඉතින් මම ඉන්නා නම් මම මැරෙන්නේ බෑ. මම ඉක්මවා ගියාට පස්සේ ලෝකෙට අහු නොවුනට පස්සේ මමෙක් නෑ. ඉතින් කවුද මැරෙන්නේ? මැරෙන්න කෙනෙකුත් නෑ, උපදින්න කෙනෙකුත් නෑ. දැන් කෙනා පිහිටන්නේ ඔන්න ඔය ආයතන ටික හරියට දැක්කේ නැති වුනහම. දැන් අපි දැන් මුලා වෙලා ආයතන පාවිච්චි කරනකොට මොකද වෙන්නේ? බාහිර දෙයක් තියෙනවා අපට අද්දකින්. දැන් වතුරට එබෙන බල්ලා හිතන්. දැන් වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතන තාක්කල් ඌට බාහිර දෙයක් තියෙනවා දැන් අද්දකින්න. මොනවයින්ද අද්දකින්නේ? ආය ආය ආයතන උපද්දලම. නේද? එහෙන් කණෙන් ආසෙන් ওই ටිකෙන්නේ බාහිර ලෝකේ අද්දකින්න ඕනේ. ඒකට ඌ විශ්වාස කළොත් අන්න බල්ලෙක් ඉන්නවා කියලා. ඔන්න ඌට ආසාව එනවා තව ආයතනයක් උපද්දලා ඌ අද්දකින්. නේද? ඌ ඉන්නවද බලන්න ආයි බලන්න හිතෙන්න පුළුවන්. නැත්තම් ඌ ගැන ආයි ආයි හිතන්න පුළුවන්. හරි? ඔව්. ඌ පුරනවද කියලා අහගෙන ඉන්න පුළුවන්. ඔව් මොකද්ද කරන්නේ? ආයි ආයි ආයතන උපද්දනවා. ඔන්න ඕක තමයි ආයතන උපද්දන්න තියෙන ආසාව, තණ්හාව. අපි හරි ආසයි ලෝකේ අද්දකින්. නේද? වටපිටාවේ මොනවද වෙන්නේ කියලා නිතර නිතර හොයන්න ඕනේ. පුරුද්ද. පුරුද්දයි මුලාවයි අවිද්‍යාවයි මුලාවයි තණ්හාවයි. ওই තුන තමයි මේ සසරේ
ගෙනියන්නේ.
ඔව්. ඒ කියන්නේ දැන් අවිද්‍යාව හින්දා ඔන්න ඇත්ත ඇති හැටි දන්නේ. ඒ හින්දා මොකද වෙන්නේ? මුලාව මුලා වෙනවා. මුලාවෙන් විශ්වාස කරනවා මේ එළියේ තියෙන දේවල් ලෝකේ. ඒ තියෙනවා කියන දෙයට ඔන්න ආසා කරනවා. ආසාව පිනවන්නේ කොහොමද? ආයේ ආයතනයක් උපද්දලා ඒක අත්දකින්න හදනවා. එතකොට ඔන්න ආයතන උපද්දන්න ඕනකම ඇවිල්ලා. භවයේ සකස් වෙනවා. දැන් ආයි උපදින්න හේතු ටික හදනවා. ආයතන උපද්දන්න ඕනකම දැන් හදනවා. ඕකතියෙද්දි මැරුණොත් එහෙම මේ ටික වැඩ කරන්නේ නැති වුණොත් තව ආයේ හදා ගන්නවා ආයතන. ඔව්. ආයතන ටික හම්බ වෙනවා. හැබැයි මොන මට්ටමින් ලෝකේ දකින්නවද කියන එක වෙනස් වෙනවා. ඇයි ආයතන වල හැටියටනේ ලෝකේ දකින්න පුළුවන්? තේ ඔය වගේ සිද්ධියක් හින්දා තමයි මේක නවත්තන්නත් හැකියාව තියෙනවා කියන්නේ. මොකද අපේ හිතෙන්ම කරන මුලාවටපත් වෙලා අවිද්‍යාවෙන්ද කරන අපිවම රවට්ට ගැනීමක් මේ තියෙන්නේ. ඒකට ඒකෙන් මිදීමේ හැකියාව තියෙන්නේ Taman තමයි. වෙන කාටවත් නෙවෙයි. තේ බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ අන්න ඔය දැන් හැංගිලා තියෙන ඇත්ත පෙන්නලා දෙනවා. එහෙම දෙයක් කියන්නේ. ඒකයි දහමක් අහන්න ලැබුණොත් විතරයි ඔය වගේ හිතන්නවත් නිකන් හිතෙන්නේ. නැත්තම් අපිට හිතා ගන්නවත් බැරි මහා රැවටීමක ඉන්නේ. හරියට අර දැන් බල්ලාගේ මානසිකත්වෙ ඉන්නකොට කවදාවත් ඒ මුලාවෙන් මිදෙන්න ඌට හිතෙන්නේවත් නැහැ. නේද? බල්ලෙක් ඉන්නවා ඌට බුරනවා ඇරෙන්න. මෙතන රැවටීමක් නේ කියන අදහසක් ඌට කවදාවත් එන්නේ නැහැ. ඔව් ඉතින් ඌට පිම්පව් ගැනත් අවබෝධයක් නැති හින්දා අර බල්ලා එක්ක තරහ ආරම්භ කරලා ආයි පහලට යනවා. ඒකට අකුසල් නේද? හැබැයි ඉතින් ඒ බල්ලට කන්න ටිකක් එහෙම දෙන්න හිතුණා. ඉතින් එතකොට අනේ ඌ බඩගින්නේ නේ ඉන්නේ මගේ කෑම ටිකක් දෙන්න ඕන කියලා හිතුණා. කන්න පිනක් කරගන්න. එතකොට උඩට එනවා. දැනට තියෙන විදිහ තමයි ඒක ඉමීඩියට්ලිම වෙනස් වෙන්නේ. අර බලවත්ම කර්ම වලට වෙනස් වෙන අවස්ථා තියෙනවා කීපයක්. ඒ වගේ කතාවල තියෙනවා. අර එක්කෙනෙක් ගැන කතාවක් කියන්නේ අර තිබහා ඇවිල්ලා බොන්න ගිහාම හාමුදුරුවන්ටත් බනින්නේ මේ හාමුදුරුවෝ හරි කම්මැලි වතුරවත් ගෙන තියන්නේ නැහැ කියලා. බලනකොට වතුර පුරෝලා තියෙන්නේ. දැන් මෙයාට පේන්නේ නැහැ. එතකොට මොකද කියලා අහලා බැලුවාම ඒ හාමුදුරුවෝ දැනගන්නවා මෙයා මේ බලවත් කර්මයක් කරලා කියන ඔය පණ පිටින්ම පෙරේතෙක් වෙලා කියලා. ඒ කියන්නේ ආයතන ටික වෙනස් වුණා. දැන් ඒ පෙරේතයන්ට වෙනවා කියන්නේ සමහරුන්ට දැන් අර ගඟක් තිබුණාට වතුර බොන්න බෑ. මොකද ඒවා පේන්නේ ලේසරව වගේ. වතුර වගේ නෙමෙයි. හරි? දැන් ඒවා බොන්න ගන්නකොට සුවඳ දැනෙන්නේ ඒවයි සුවඳ. දිවේ ගෑවුනොත් රස දැනෙන්නේ ලේසරව වගේ.
ආයතන
සකස් වෙලා. ඒතර බාහිරේ නෙමෙයි මේ වෙනස් වෙලා තියෙන්නේ. ආයතන ටික වෙනස් වෙලා. ඒ කර්ම ශක්තිය බලවත් වුණහම ඒ විපාකේ ඒ වගේ
වෙනවා.
ආ ඔය කතා කිව්වද? ආ මට බලන්න බැරි වුණා මේ ටිකේ. දැන් ඔය කතාව ලස්සනට කියනවා ඒ හාමුදුරුව සුදස්සන හාමුදුරුව. ඒ මේ ආයතන ඒකයි මේ ආයතන දැන් හැදුනේ කොහොමද කියලා අර හේතු ටික වැදගත් වෙන්නේ. කර්මයෙන් ආයතන හැදෙනවා. කර්මය බලපානවා. හරි. තණ්හාව ආහාර අවිද්‍යාව. දැන් අවිද්‍යා මට්ටම තමයි ඔන්න රහතන් වහන්සේ කඩන්නේ. දැන් අපි ඇහෙන් දකින දේ එළියේ තියනවා කියන දෘෂ්ටියකනේ ඉන්නේ. ඕක අවිද්‍යාව හින්දානේ. දැන් අපේ හිතේ හැදුන දෙයක් නේ දැන් එළියේ තියනවා කියලා හිතලා තියෙන්නේ. ඇහැ නිසා හිතේ හැදුන දෙයක් නේ අපි එළියේ තියනවා කියලා විශ්වාස කරන්නේ. නේද? ඔන්න ඕක දකින්නකොට දැන් අවිද්‍යාව දුරු වෙනවා. මෙච්චර කල් අවිද්‍යාවෙන් හිතුවේ එළියේ තියෙනවා කියලා. දැන් පේනවා නෑ නෑ මේ ඇහැ සකස් කරලා දීපු චිත්‍රේ තමයි හිත දැක්කේ. ඒ වෙනුවට හිතෙන් හදපු දෙයක්. එතකොට අපි එළියට යන්නේ නෑ. නේද? දැන් ලෝකේ හිත ඇතුලේ. දැන් මේක උනේ කොහොමද කියලා බලන්න. දැන් එතකොට බාහිරේ පිහිටන් නැති මට්ටමට ආවෝ අන්න දැන් වතුරට එබෙන බල්ලට බාහිරේ බල්ලෙක් පිහිටියේ නැත්තම් දැන් අපි බලනවා කියලා හිතමු. දැන් අපිට පිහිටන්නේ නැහැ නේ බල්ලෙක් වතුරේ. අර අවිද්‍යාව යෙදිලා නැහැ නේද? නේද? එතකොට දැන් අපට ඕන වෙනවද ඇහැක් වතුරේ ඉන්න බල්ලෙක්වත් දකින්න? නැහැ. බල්ලට ඕන ඇහැක් අර බල්ලවත් දකින්න. බාහිර ලෝකේ පිහිටියව ඒ කියන්නේ තියනවා කියලා අපි විශ්වාස කළොත් අපිට හිතෙනවා අනිත් ආයතන උපද්ද උපද්ද ඕක අද්දකින්න. මොකද ආයතනෙකින් නෑ අද්දකින්න පුළුවන්. එළියේ තියනවා කියපු දේ
මේ ආයතනේ මේ බල්ල අපි දකින්නවා.
ඔව් අපි මුලා වෙන්නේ නෑ.
මුලා වෙන්නේ. එතකොට ඒ ඈ
මුලා වෙන්නේ නෑ කියන්නේ මොකද? එළියේ පිහිටන්නේ නෑ. අපි දන්නවා මේ ඇහෙන් හදලා දෙන සංඥාවක් රූප සංඥාවක් විතරයි ඔය තියෙන්නේ. ඇත්ත රූපයක් නෙවෙයි කියන එක. බල්ලට වෙලා තියෙන්නේ සංඥාව ඇත්ත රූපයක් කරගෙන. උගේ ඇහෙන් හදලා දෙන රූප සංඥාව නේද? රූපයක් ගැන සටහනක් විතරනේ. ඕක වූ ඇත්ත රූපයක් කරමු. බාහිර ලෝකෙට ආйти සතර මහා ධාතුයෙන් හැදිච්ච රූපයක් කරනවා. තව බලන්න. බල්ලා දකින්නේ ඒක තමයි. බල්ලාට රැවටිලා කියලා කියනවා. අපි රැවටුණා කියන එක කියන්න කෙනෙක් නැහැ. ඉන්නේ බුදුහාමුදුරු. නැත්තම් රහතන් වහන්සේ. අර අපි බල්ලාට රැවටිලා කියනවා වගේ අපිව රැවටිලා කියලා අපිට පෙන්වන්න ඉන්නේ අපිට වඩා ප්‍රඥාවෙන් දකින්න කෙනා. දැන් බල්ලාට වඩා ප්‍රඥාවෙන් අපි දකිනවනේ බල්ලා රැවටිලා කියන. ඒ වගේ අපි රැවටුණේ එක පෙන්වන්න අපිට වඩා නුවණින් දකින්න කෙනෙක් ඕන. ඇහැ ද මොකද්ද
අපි ඒක අපි එතන බල්ලෙක් නැහැ කියලා එතන හඳුනා ගැනීම
එතන අපේ විද්‍යාවක් කියදෙනවා බල්ලට වඩා දැන් බල්ලගේ අවිද්‍යාවට සාපේක්ෂව ඊට වඩා අපිට එතෙන්දි දැන් එතෙන්දි නෙමෙයි මං කිව්වේ දැන් අපි ඇත්තටම තියෙනවා කියලා හිතන දෙයක් ඒ දෙයත් අපි හිතලා තියන්නේ එහෙන්ද කියලා දැන් එළියේ එළියේ අඹ ගහක් තියෙනවා කියනකොට ඔව් දැන් අතන පොල් ගහක් තියෙනවා කියනකොට අපි කලේ ඇහැ පාවිච්චි කරලා දැකපු එක ඊට අමතර දෙයක් කලේ නෑ ඉතින් ඇහැට කරන්න පුළුවන් මොකද්ද අර චිත්‍රය ඇඳලා පෙන්නනවා නේද අපේ හිත ඕක දිහා බලලා කියන අන්න එළියේ මේක තියෙනවා කියලා. එතන තමයි මුලා වෙන තැන. ලෝකෙට අහු වෙන තැන. හරි? දැන් අපේ අවිද්‍යාවේදීලා කියන එක අපි දන්නේ. හරියට බල්ලාගේ අවිද්‍යාවේ මුලා වුණා කියන එක ඌ දන්නේ නැහැ වගේ. දැන් මෙතෙන්දී අපිත් ඒකටම අහු වෙලා. මොකද අපි මොකක් හරි විදිහකට හිතාගෙන තියෙනවා දැන් බල්ලා රැවටුණාට අපි රැවටිලා නැහැ කියලා. අපි දකින්නේ නම් තියෙන දේවල්මයි. නේද? අවිද්‍යාව නිසාමයි. දැන් එහෙම හිතුනේ ඇයි කියලා හොයනකොට පේනවා ආයේ රැවටිලාමයි ඒක. එහෙම හිතලා තියෙන්නේ කියලා. ලෝකෙට අහු වෙන්න රැවටිලා තියෙන්නේ කියලා. මොකද දැන් එක ආයතනකින් දැනගන්න දේ මම මේක තව හිතන්න දෙයක්. දැන් ඇහෙන් මොකක් හරි දැකලා දැනගන්නකොට දැනගන්නවා කියන්නේ එළියේ තියනවා කියලා හිතනකොට ලෝකෙට ආйти දැන්. නේද? පේන දේ අපි තියනවා කියලා හිතනවනේ. දැන් හරිනම් වෙන්න ඕන ඒ තියෙන දේ ආයේ ඇහෙන් විතරනේ අත්දකින්න පුළුවන්. ඇහෙන් දැකලා නම් දැනගත්ත දැන් අපි එහෙමද හිතන්නේ එළියේ තියෙන දෙයකට? ඇහෙන් දැකලා මොකක් හරි දැනගත්තහම මොන දැන් කණෙන් අහලා බල්ලෙක් ගුරනවා කියලා දැනගන්නවා නේද? ඒ කියන්නේ එළියේ බල්ලෙක් ඉන්නවා කියලා ඔන්න දැන් දැනගත්තා. ඇහුනේ සද්දයක් විතරයි. මේ දැන් අර සද්දෙන් හදලා දීපු චිත්‍රය දැකලා අපි තේරුමක් දුන්නා එළියේ ඉන්න බල්ලෙක්ව පිහිටෙව්වා. දැන් ඒ බල්ලව හරිනම් අපි කණෙන් විතරනම් අද්දැක්කේ ආයේ අද්දකින්න පුළුවන් කණෙන් විතරක් වෙන්න ඕනනේ. එහෙම නෑ අපි ලෝකෙට ආйти කළාට පස්සේ. ඔය බල්ලව ඕන්නම් අපිට දකින්න පුළුවන්. ඒ බල්ලා ඕන්නම් ගඳ සුවඳ බලන්න පුළුවන්. බලු ගඳ. රසත් තියෙනවනේ. රස ස්පර්ශකලොත් මේ වගේ දැනේ. ඔය ටිකත් එක්කයි අපි එළියෙන් හදන්නේ. මූව. අර මේ ගත්තු ටිකෙන් විතරකුත් නෙමෙයි හදන්නේ. දැන් ගත්තේ සද්දේ විතරයි. ඒ වුණාට හදපු දේ අනිත් ආයතන වලින් අත්දකින්න පුළුවන් ටිකත් අපි ඒකට දාලා. තේරෙනවද? ඔය ඒ මුලාව පොඩ්ඩක් මුලා වුණාට පස්සේ ඒකේ දිගින් දිගට යනවා. ඔව්. එහෙම තමයි මේ මේකේ හැටි. දැන් අපි එක ආයතනකින් අරගෙන දැන් ඔය ඉන්පුට් සිග්නල් එක කියන්නේ දැන් මෙතන සද්දේ හරි වර්ණය හරි ඔය වගේ එකක් විතරනේ ආයතනකින් දෙන්න පුළුවන් අපේ ඇතුළට. හැබැයි අපි එළියට දානකොට තව මේක ආයතන 6න් අද්දකින්න පුළුවන් ටික හදලා තමයි එළියෙන් තියන්නේ. තේනවා? ඔක බාහිර දෙයක් කරනකොට වෙන ඕන ආයතනයකට අහුවෙනවා. අහුවෙන ඒවා එක එක ඒවට ප්‍රකට වෙනවා, වැඩි වෙන්න පුළුවන්, සමහර වෙලාවට අඩු වෙන්න පුළුවන්. ඒක අපේ තණ්හාව කොයි ආයතනෙද මේක හොඳට අත්දකින්න පුළුවන් කියන එක ඔන්න දැන් චේතනාස්සේ තියෙනවා. ඒකට ඒ ආයතනේ තමයි අපි උපදින්න හදන්නේ. ප්‍රකට අපිට ආසා කරන දැන් බල්ලා එළියේ ඉන්නවා කියුවහම අපි සාරිට ඇහැ තමයි උපදින්න ආසා. නේද? දැකලා තමයි මේක ආයි අත්දකින්න ආසා. හරි? දැන් කෑමක් එහෙම දැක්කොත් ඒකේ රස බලන්න දිවට තමයි දා ගන්න හදන්නේ. ජීව ආයතනේ තමයි උපදින්න ආසා. ඔව් කෑම සුවඳ ආවහම ඒ කෑම ටික කන්නයි හිතෙන්නේ. එතකොට අර වෙන ආයතනයක් ප්‍රකට. කෑම ටික දැක්කටම අදී එතකොට. නේද? එතකොට ඔන්න දැන් ආයතන උපදින්න හේතු වෙන්නේ තණ්හාව. කොයි ආයතනෙද උපදින්න ඕන කියන එක? අපි කොයි ආයතනෙන්ද වැඩියෙන් රස විඳින්න පුළුවන්? ආස්වාදේ තියෙන කියන එක. මොකද දැන් අර එළියේ පිහිටන එකට අපි අර ටිකක් තියනවා කියලා දැන් විශ්වාස කරන මට්ටමට ඇවිල්ලා. ඒක තමයි රූපය දැඩිව බාර ගන්නවා කියන්නේ. රූපේ බැස ගන්නවා. එහෙම නැත්නම් රූපේ උපාදාන කරනවා කියන්නේ ඕකට. දැන් එළියේ මවපු රූපේ ඒක එහෙමමයි. ඇයි කවුරුත් නැහැ කිව්වට විශ්වාස කරන්නේ? අපි බල්ලට කිව්වොත් ඔතන බල්ලෙක් නැහැ කියලා ඌ විශ්වාස කරන්නේ නැහැ. අත ඌ ඒක උපාදාන කරලා ඉවරයි. දැඩිව ඒක පිළි අරගෙන ඉවරයි ඒක එහෙම්මමයි කියලා. අපිත් මේ තියනවා තියනවා කියන රූප ඔක්කොම උපාදාන කරලා ඉවරයි. කවුරුත් කිව්වොත් නැහැ ඕක බොරුවක් කියලා පිළිගන්නේ නැහැ. කියන එක්කෙනාට කියනවා වට පිස්සු කියලා. මම මේ එහෙන් දැකපු එක නෑ කියන්නේ කොහමද? ඕනේ කියන්නේ. දැන් අර බල්ලත් කියන්නේ ඕකමයි. මේ එහෙන් පේන බල්ලා නෑ කියන්නේ කොහොමද? ඕ ඒ ලෝකෙට අයිති ඒවනේ. ලෝකෙන් එතර වෙනකොට ලෝකෝත්තර වෙනකොට එහෙන් දැක්කත් විශ්වාස කරන්න එපා කියලා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඔය විඥානේ මායාකාරී. එහෙන් විතරක් නෙමෙයි මේ ආයතන 6ම විශ්වාස කරන්න එපා. ඔය 6ම pure out. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඔය 6 දෙනා හොඳට නුවණින් විමසන්න. පිරිසිඳ දකින්න ආයතන. එතකොට මෙන්න ඔන්න දුකෙන් ගැලවෙන්න පුළුවන්. ලෝකෙන් ඈතර වෙන්න පුළුවන්. ඒක කියන ආයතන ටික පිරිසිඳ දකින්න ආයතන පිරිසිඳ දකින්න නැතුව නම් ලෝකෙන් ඈතර වෙන්න බෑ. නිවන් දකින්න බෑ. දුක නැති කරන්න බෑ. මොකද ඔය හයෙම්මයි මේ ලෝකේ හදන්නේ, දුක හදන්නේ, සේරම හදන්නේ. හරි? ඒ හින්දා කියනවා ආයතනය කියන්නේ මොකද්ද කියලා දකින්න. ආයතනේ හටගන්නේ ඇයි කියලා දකින්න, සමුදය දකින්න. එතකොට ආයතන නිරෝධයක් වෙයි. එහෙම දකිනකොට ඊළඟට නිරෝධ කරන මාර්ගය ඔන්න උපදී. එනවා සම්මා දිට්ඨියෙන් උපදින්නේ මාර්ගය. ලෝකය මොකද්ද? ලෝකේ හටගන්නේ ඇයි? සමුදය මොකද්ද? එතකොට නිරෝධෙත් පේනවා ඒක. අපිට තාම නිරෝධ වෙලා නැති වුණාට අපිට පේනව නේද? දැන් ඇහෙන් කරන මුලාව හින්දායි ප්‍රශ්නේ මේක හටගෙන තියෙන්නේ මේ මුලාවයි අවිද්‍යාවයි හින්දා. හැබැයි අපි තාම ඒකේ ඉන්න හින්දා අපිට ප්‍රත්‍යක්ෂ නැහැ. හැබැයි දැන් ඔන්න තියෙනවා මෙහෙම කළොත් නම් මේක තව ටිකක් තේින්න ගන්න. නේද? රැවටෙන එකෙන් මිදෙයි. අන්න ඒ මාර්ගය. මාර්ගයේ පේනවා. ඒතර ලෝකය මොකද්ද? සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද කියන ඔන්න අවබෝධයක් කියනවා. ඔය අවබෝධයට කියනවා සම්මා දිට්ඨිය කියලා. සම්මා දිට්ඨිය තියෙන කෙනාට මාර්ගය වැඩෙනවා. ලෝකෝත්තර මාර්ගය. ලෝකෙන් එතර වෙන ලෝකෙ ඉක්මවා යන මාර්ගයේ තමයි යට වෙඩෙන්නේ. අර සම්මා දිට්ඨිය එක්ක බලන වෙලාවට. හරි දැක්ම ඇතු. ඒ සම්මා දිට්ඨිය ඇති කරගන්න තමයි ධර්මයක් අහන්න කියන්නේ. බුදු දහමක් අහන්න. ඒක නුවණින් විමසන්න. හරි. ඒතර සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරයයි කියන දෙක. ධර්මය අහන්න ඒක නුවණින් විමසන්න දකින්න ධර්මයට අනුව දකින්න එතකොට තමයි මේ ප්‍රතිපදාවට එන්නේ ධර්මය ඇහුන් නැත්නම් ඉතුරු ටික වෙන්නේ නැහැ ධර්මය ඇහෙන්න නම් මේ අර බුදු දහමක් තියෙන කාලෙක ඉපදිලා ඒක අහන්නම ඕන වෙන කාලෙක ඉපදුනාට ඕව අහන්න නැහැ කයි මේ ධර්මයක් තියෙන කාලෙක ඉපදුනා කියන එකේ ක්ෂණ සම්පත්තිය කියලා කියන්නේ. ඒක බොහොම කලාතුරකින් එන එකක්. ඒක ඇහුණත් ඒකට නුවණ යෙදුවේ නැත්තම් ඒත් හරියන්නේ නැහැ. ඒක විමසලා ඒක දදා බලන්න ඕන මේ ආයතන වලට දදා මෙහෙම වෙන්න පුළුවන්ද මේක ඇත්තද? තන දැන් අර මං කියන්න ආපු තව එකක් තමයි දැන් අවිද්‍යාවෙන් කොහමද ආයතන සකස් වෙන්නේ අන්න බලන්න එළියේ තියෙනවා කියලා විශ්වාස කරනකොට දැන් බල්ලා වතුරේ ඉන්නවා කියලා හිතනකොට ඌ අද්දකින්න ආයතන සකස් කරනවා නේද මේ අවිද්‍යාව මතම නේද තව තව ආය අපි ඇහැ කන උපද්දව තන අවිද්‍යාව නොයදුනා නම් ලෝකෙට අහුුන්නේ නැත්තම් ආයතන හැදිලා නැහැ. මොකද ආයතන ඕන වෙන්නේ ලෝකයක් දැකලා. ලෝකයක් දකින්න ඕන වෙන්නේ ලෝකේ තියෙනවා. ලෝකෙ තියෙන. يعني බාහිර ලෝකේ නැත්තම් අපිට මේ ආයතන ඕන්නේ නැහැ. ඒක අද්දකින්. එතකොට මේ අවිද්‍යාව හින්දමයි අපිට ආයතන උපදින්න ආසාව ඇවිල්ලා තියෙන්නේ. ඒ ආසාව හින්දමයි ආයතන උපදින්න ඉපදි යන්නේ ආයි. මේ ටික වැඩ කරන්නේ නැති වෙනකොට ආයි තව ටිකක් හදාගන්න. මේ ටික වැඩ කරන්නේ නැතුව තව ටිකක් හදාගන්න. දැන් හදාගන්නේ අපි ළඟ තියෙන જાති ටික අනුව. ඒක ක්‍රෑෂ් කරපු ඒවා අනුව. දැන් පැහැදිලිද අවිද්‍යාවත් හේතු වෙනවා කියන එක. ඕක තේරුම් ගන්න පුළුවන් මේ සම්මා දිට්ඨිය එනකොට විතරයි. මේ වෙන්නේ මොකද්ද කියලා. ඒ කියන්නේ අවිද්‍යාවෙන් එහාට. විද්‍යාව පහළ වෙන්න ඕන අවිද්‍යාව හේතුව දකින්න. අර ආයතන ඉක්මවා දකින්න ඕන ආයතනි කරන වැඩි. අපි ආයතන වලට හිර වෙලා දකින ලෝකෙක නේ ඉන්නේ. බිත්තර කටුව ඇතුලේ නේ ඉන්නේ. විතර කටුවෙන් එළියට ගිහින් බලන්න ඕන මොකද්ද මේ විතර කටුව කරන වැඩේ ආයතන ටික කරන්නේ මොකද්ද ෆොටෝ ගහ දෙනවා බලන්න අපිත් ඉතින් හරි එළිය ගැන ලෝකේ ගැන දන්නවා කියලා හිතාගෙන ඒවටම තණ්හා කරනවා මේ හිතෙන්ම හදාගත්තු දේවල් ටික එළියට දාලා ඒවා එක්ක ඇලෙනවා නැත්තම් ගැටෙනවා රණ්ඩු වෙන්නේ තරහ ගන්නේ දේරම කරන්නේ අහු ඔය ටික දන්නේ නැති ඔය ටික දැක්කට පස්සේ ලෝකේ ඒ වයින් අපිව වෙනස් කරන්න බෑ මොකද ලෝකෙට අහුවෙන්නේ නැක අර ලෝකෙට ආйти අර මොනවද අටලෝ දහමට අහුවෙන්නේ නැති වෙනවා ටිකෙන් ටික දැන් ලෝකෙ පිළිගන්න කන්නේ ඒවට අහුවෙන්නේ ඒකේ ඇත්ත දකිනකොට ලෝකයේ ඉක්මවා දකිනකොට අර ලෝකයට අයිති ධර්මතාවලට අහු වෙන්නේ. සැප දුක නේද මොනවාද අටලෝ දහම කියන්නේ? නින්දා ප්‍රශංසා ලාභ අලාභ යස අයස නේද? ඔක්කොම මේ ලෝකයට අයිති දේවල්. මම කියලා කෙනා ඉන්නේ ආයතන ටික විශ්වාස කරනකම්. අය ආයතන ටිකනේ මම කියන්නේ. මම මොකක් හරි එළියේ දෙයක් අත්දකින්න නම් ආයතනයක් ඕන. විඥානයක් පහළ වෙන්න ඕනනේ. විඥානේ පහළ වෙන්නේ ආයතනයක් එක්ක. ආයතනෙන් හදලා දෙන සටහන නැතුව විඥානෙට පහළ වෙන්න බෑ. ප්‍රසාද රූපයක් නැතුව විඥාණයට පහළ වෙන්න බෑ. විඥාණය පහළ වුනේ නැත්නම් දන්නේ නැහැ මොකෝ. දැනගන්න දේවල් බොරු. චිත්‍ර දිහා බලම එළියේ තියෙනවා කියලා හිතන මායා. ඔන්න ඕක මේ හරි සරල දෙයක් තියෙන්නේ ඇත්තටම කිව්වොත්. මහා ලොකු ගැඹුරු කම්ප්ලෙක්ස් දෙයක්ුත් නෙමෙයි. එකක් තේරුම් ගත්තා. අපේ පුරුදු අර කෙලෙස් බලවත්. පුරුදු බලවත්. සසරේ ආපු පුරුදු බලවත්. ඒ හින්දා අපි ඒකෙන් එහාට හිතන්න කැමති නැහැ. ඈ? අවිද්‍යාව නිසාමයි අවිද්‍යාව ඇති. තව එක වැඩි කරනවා. තණ්හා ඇත්ත ඇති හැටි නොදන්න හින්දම තව රැවටෙනවා ඉතින් ඒ රැවටීමේ යම්කිසි ආස්වාදකුත් තියෙනවා. ඔතන තමයි ප්‍රශ්නේ. ඒ හින්දා අපි ඒ රැවටීමෙන් ගැලවෙන්න කැමති නැහැ. හරි. ඒ පොඩි ආස්වාදෙට මුලා වෙනවා. එතකොට ඒකෙන් මිදෙන්න කැමති නැහැ. ආස්වාදේ හිත ඒකේ ඇත්ත දැක්කොත් ඒ ආස්වාදේ නෑනේ. ඒ හින්දා අපිට ඇත්ත වැඩක් නෑ. ඔය ආස්වාදේ තිබුණාම ඇති. එහෙම හිතලා වැඩේ තියෙන්නේ අපි දුක් විඳිනවා. ඒ ආස්වාදේ ලබන්න ගිහිල්ලා විඳින්නේ දුක්. දුකමයි. එකයි දැන් ආයේ ආයතන උපද්දනවා. ඉතින් දකින්න ආසයි හින්දා ඒ උපදිනවා කියන්නේ ආයේ දුකටම පත් වෙනවා. ඒක පේන්නේ. ඒක තමයි දැන් ඒ දැන් සලායතනකින් මොකක් හරි තියනවා කියලා හිතපු ගමන් ඔය සකස් වෙන්නේ දුක කියලා පෙන්නනවා ධර්මයේ. මම දැන් අන අර බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරනකොට මොනවද හට අරන් තියෙන්නේ? රූපයක් හට අරන්. ඒ රූපේ විඳින්න වේදනාවක් හට අරන්. සංඥාවක් හට අරන්. සංකාර ටික හට අරන්. චේතනා ටික. ඔවා දැනගන්න විඥාණය හට අරන්. ඒතර මේ පංච උපාදානස්කන්ධය තමයි ඔය හට අරන් තියෙන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා පංච උපාදානස්කන්ධය කියන්නේ දුක. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඔය හට අරන් තියෙන්නේ දුක. හැබැයි අපේ අර ආස්වාදෙන් හින්දා අපට ඒක පේන්නේ. දුක් දේ සැපයි කියලා හිතනවලු මේ සසර යන සත්‍යය. දැන් උපමාව තමයි අර පළඟැටියා දැල්ලගෙන හිතනවා වගේ කියලා. දැල්ල හරි සැපයි කියලා තමයි පළඟැටියා හිතන්නේ. හැබැයි ඌපත් වෙන්නේ ඒකට පැනලා දුකට. පළඟැටියාට උපමා කරනවා මේ සසර යන සත්‍යය. දුක් දේ සැප කියලා හිතනවා. ඒ විදිහට වෙනස් කරලා තමයි පේන්නේ ලෝකෙට ආйти දැක්ම. දුක් දේ සැපයි කියලා හිතනවා. ඊළඟට අනිත්‍ය දේනේ ඔය නිත්‍ය කරගන්නේ. දැන් අර බලන හින්දා පෙනුන දේ අපි නිත්‍ය කරගන්නවා. බලන හින්දා හටගත්තා හිමම නිරුද්ධ වුණානේ. වතුරේ ඉන්න බල්ලා. දැන් ඌ එහෙම නෙමෙයි හිතන්නේ. බල්ලා මම බලන්න කලිනුත් එතන ඉඳලා තියෙනවා. දකින්න කොටත් ඉන්නවා, ආයි බැලුවත් ඉස්සරහට අනාගතෙත් අත් දකින්න පුළුවන් මේ ආයතන ටික උපද්දලා. එතකොට අර අනිත්‍ය දේ නිට්ටිය කරගෙන තේරෙනවා. එතකොට මේ දුක් දේ සැප කරගෙන, අනිත්‍ය දේ නිට්ටිය කරගෙන, ඊළඟට අනාත්ම දේ ආත්ම කරගෙන. මෙතන ආත්ම ස්වභාවයක් තිබුණ නැහැ. ගෙම හිතේ ඇති උන මුලාවක්. දැන් බාහිර දේ තියෙනකොට ඔන්න ආත්මයක් ඉන්නවා අරක අද්දකි. මම ඉන්නවා බාහිර දේ අද්දකි. එයාට තමයි ආයතන ටික ඕන වෙන්නේ. ඒ හදාගත්තු කෙනාට තමයි දැන් ආයතන ඕන වෙන්නේ අර බාහිර දේ අද්දකි. ඒ කෙනාවත් දැන් හදාගෙන කියලා පේනවනේ නේද? බාහිර දෙයක් තියනවා කියලා හිතන එකේදී අනිත් පැත්තට වෙලා තියෙන්නේ දැන් බාහිර කියන්නේ අභ්‍යන්තරයට සාපේක්ෂව. බාහිරක් කියනකොට හදන්නේ අනිත් පැත්තෙන් අභ්‍යන්තරය. ඒ අභ්‍යන්තරයට තමයි ආයතන ටික තියෙන්නේ. ඇහැකනනාසය ඒව කාගේ දැහුවොත් මගේ. දැන් ඒවා ටික ඕනෙලා තියෙන්නේ අර විද්‍යාවෙන් හදපු මුලාවෙන් හදපු දේ අද්දා.